අවිද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් දේශනා කොට වදාළ දෙයක් කරනවා. බොහෝ අවස්ථාවලදී අවිද්‍යාව විස්තර කරන විට බුදුහාමුදුරුවෝ පෙන්නුම් කරන්නේ කතමාදික්කේ අවිද්‍යාව මොකද්ද මන්නේ. අවිද්‍යාව කියන්නේ යම්කෝ වික්‍රේ දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ යම්කෝ වික්‍රේ දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය ඥානං අයං උච්චිත වික්‍රේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දුක්ඛ සත්‍ය ගැන දැනීමක් නැති එක, දුක්ඛ සමුදය සත්‍ය ගැන දැනීමක් නැති එක, ඒ වගේම දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය සත්‍ය පිළිබඳ දැනීමක් අවබෝධයක් නැති එකට තමයි අවිද්‍යාව කියලා සාමාන්‍ය සෑම තැනකම වාමි බුදුජානන් වහන්සේ ප්‍රකාශ කරලා දාලා තිබෙනවා. මේක යනි පැද්ද ප්‍රඥාව කියනකොට, සම්මා දිට්ඨිය කියනකොට, දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං ආදී කරුණු දක්වන්නේ ඒ චතුරාර්ය සත්‍ය වෙනඳ දැනීමට තමයි විද්‍යාව කියන්නේ අසම් ප්‍රඥාව කියන්නේ. මේ අවිද්‍යාවෙන් දැසුණු ලෝක සත්‍ය, සංහාවෙන් පරිතෝ ලෝක සත්‍ය නැවත නැවත සංසාරයේ ඉදදී ඉදදී ගමන් කරන බව බුදුජානන් වහන්සේ තව පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. විශේෂයෙන්ම පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන අවස්ථාවේදී අවිද්‍යාව පත්‍ය සංඛාර සංඝාත පත්‍ය විඥාන කියන තැනදී නැවත නැවත මේ සංස්කාර ධර්ම ඇති කරන ලෝක සත්‍ය නැවත නැවතත් භවයේම රැඳී සිටින ආකාරයේ එකදේශදී මෙරිමෙරි යන ආකාරයේ පෙන්වන කොට වදාරලා තියෙනවා. මේ විවිධ අවස්ථාවලදී අවිද්‍යාව පෙන්වන් කරලා තිබෙන්නේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන්. සාමාන්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මේ හඳන්න හැටියට සමහර තස හැටියට සංහව කියලායි අදහස් හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ දුක සමුදය සත්‍ය විස්තර කරන යෝතස්සායව තන්නා අශේෂ විරාම නිරෝධෝ චාගෝ පරිසග්ගෝ මුත්‍යනාලෝ කියලා දුක නිරෝධ සත්‍ය කියන්නට ඉස්සෙල්ලා මේ යායන් තන්නා කොලෝ බහිකා නන්දිරාග සාගතා තත්තරුතාව නන්දේ සේදීලං කම් තන්නා භව තන්නා විභව තන්නා කියලා දුක සමුදය සත්‍ය විස්තර කරනවා. දුක සමුදය සත්‍ය කියන්නේ ඒකට සංහාව, ඒ සංහාව කියෙම නැත්තටම නැති වී යාම දුක් නිරෝධ සත්‍ය කියලා ඒ දුක් සමුදය සත්‍ය සහ නිරෝධ සත්‍ය බුදුහාමුදුරේ ආකාරයෙන් ප්‍රකාශ කොට වදාළා තිබෙනවා. කෙසේ වෙතත් මේ සංහාව පවා ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා දුක් සමුදය සත්‍ය වන්නේ අවිද්‍යාවයි. හැම අවස්ථාවේදීම අවිද්‍යාවෙන් වැසී ගිය නිසා තමයි ලෝක සංඛ්‍යාත යථාර්ථයේ යථාපරිදි තේරුම් ගන්නට නොහැකිකම තිබෙනවා. ඒ කියන්නේ අවිද්‍යාවය නිරුත්තෝ ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන මුළු ලෝකෙම අවිද්‍යාවෙන් වැසීලා කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. අවිද්‍යා අන්ධකාරයක් කියලා කියන්නේ අවිද්‍යා අන්ධකාරයෙන් ඕනත් දෝ ලෝක සංවාසෝ කියලා දක්වලා තියෙන අවිද්‍යා අඳුරෙන් ලෝකේ වැසීලා මුලා වෙලා සිටින එක නිසා මේ අවිද්‍යාව පැහැදිලිවම තේරුම් ගත යුතු කාරණාව. මේ අවිද්‍යාවෙන් තමයි ඇත්ත ඇතිසතියෙන් දකින්නට හැකිකම නොලැබෙන්නේ. කියන්නේ යමක විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකයේ ඇත්ත නියම සත්‍යය නියම ස්වරූපයෙන් දකින්නට නොහැකිකම ඇතිවිලා තියෙන්නේ. අනු කිසිවක් නිසා නෙවෙයි, ඒකව දකින්නට තරම් ප්‍රඥාවක් නැහැ, නැත්නම් අවිද්‍යාව තියෙනවා. එතකොට අවිද්‍යාව කියන එක චතුරාර්ය සත්‍යයේ වශයෙන් චතුරාර්ය සත්‍ය නදනීම වශයෙන් බුදුජානන් වහන්සේ දේශනා කළා. බොහෝ විට අවිද්‍යාව කියන්නේ නියම සත්‍යය නියමාකාරයෙන් දකින්නට නොහැකිකමද. ඒ කියන්නේ රූපස්කන්ධයේ නියම තත්ත්වය දකින්නටත් බෑ, වේදනා සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධයන්ගේ නියම තත්ත්වය දකින්නටත් බෑ. ඒක නිසාම මේ අනිත්‍ය පංචස්කන්ධ ධර්මයන් නිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා නම් එහෙම හැඟීමක් කෙනෙකුගේ සිත තුළ තියෙනවා නම් එතන ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව. එතකොට දුක්ඛ වූ මේ පංචස්කන්ධ ධර්මයන් සැපයි කියලා හිතාගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එහෙම හැඟීමක් එහෙම අදහසක් තියෙනවා නම් එතන ක්‍රියාත්මක වන්නේ සං කිසිවක් නෙවෙයි, ඒ අවිද්‍යාවමයි. ඒ වගේම මේවා ආත්ම නෙවෙයි අනාත්ම වූ ධර්ම. නමුත් යම් කිසි කෙනෙක් මේ පංචස්කන්ධ ලෝකය අරගෙන මෙතන ආත්මයක් තියෙනවා කියන හැඟීමේ යුතුව කටයුතු කරනවා නම් එතන ඇත්තේ සං කිසිම ධර්මයක් නෙවෙයි, අවිද්‍යාව. එතකොට මේ පංචස්කන්ධ ලෝකයේ අඳුම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන්වත් දකින්නට නොහැකිකම තිබෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නවා නම් ඒ අවිද්‍යාව ටික ටික හරි අඩු කර ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ පංචස්කන්ධ ලෝකයේ ශූන්‍ය ධර්මයක්, හිස්සු ධර්මයක්. නමුත් මේක සාරවත් වූ හරවත් වූ ධර්මයක් වශයෙන් දකින්නවා නම් ඒකෙත් තියෙන්නේ අවිද්‍යාව. මේ පංචස්කන්ධ ධර්මයන් යම් යම් හේතුන් නිසා හටගත් ඵලයක්. ඒක නිසා මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමේ හේතු මේවය, මේ හේතුන් නිසා මේක හටගන්නවාය කියන කරුණ යම් කිසි කෙනෙකුට දකින්නට නැහැ කියලා තියෙන්නේ ඒ අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙන නිසාමයි. වෙන කිසිවක් නිසා නෙවෙයි. ඒකට මේ විදිහට විශේෂයෙන්ම නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට අවශ්‍ය වූ කරුණු තමන්ට අවබෝධ කරගත නොහැකි වී තිබෙන්නේ තමාගේ සිත තුළ මේ නොදක්ම මේ මූලතම ක්‍රියාත්මක වන බැවින්. එතකොට ඒ නිසාම තමයි අවිද්‍යාවෙන් වැසෙන සත්‍යය තමයි විවිධාකාර ක්ලේශ ධර්ම ඔක්කොගෙන් තමන්ගේ සිත තුළ ඇති කරගන්නේ. තණ්හාව සහිත සියලුම ක්ලේශ ධර්ම ඊට අමතරව අවිද්‍යාව නිසාම තමයි බොහෝ සත්‍යෝ කුසල සම්මතස් කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැක්කලා තියෙන අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාම් සංඛාරා කියලා. අවිද්‍යාවතරයන් වික්‍රේ පුරිස් කුඹලෝ පුඤ්ඤන්තේ සංකසං අද සංකලං කියලා දක්වලා තියෙනවා. අවිද්‍යාවෙන් දැසුණු සත්‍යය පිනස් කරනවා කියන එකයි ඒ අදහස. එතකොට මෙහිදී තමන්ට තේරෙනවා නම් මේ සෑම ලෝකයේ රඳා පැවතින පවර්ණාව සෑම දෙයක්ම සිදුවීමේ මූලික හේතුව වන්නේ අවිද්‍යාව කියලා ඒක හරි තේරුම් ගන්නට පුළුවන් වන්නේ යම් කිසි සුළු හෝ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. දැනුම්සේගේ ධර්මයේ තියෙන්නේ පඤ්ඤාව තෝයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා මේ ප්‍රඥාවන්ටයි පමණයි මේ ධර්මයේ කියන්නේ. මේ ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්ම ප්‍රඥාවෙන් දකින්න හැකියකමක් නැතිකම නිසා තමයි ලෝක සත්‍යයට නැවත නැවත ඉදිරියේදී සංසාරයෙන් ගමන් කරන්න සිද්ධ වෙති. මෙන්න නිසා අවිද්‍යාව තේරුම් ගත යුතුම කාරණාවක්. ඒ අවිද්‍යාව තේරුම් ගැනීමට නම් මොකද්ද කරන්නද තියෙන්නේ? අවිද්‍යාව නැති කරන මාර්ගයට ගමන් කරන්න ඕනේ. ඒ අවිද්‍යාව නැති කිරීමට නම් අන්තිම මාර්ගයක් නැහැ. විද්‍යාව උපදවා ගන්න ඕනේ. අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ ධම්මේ. අවිද්‍යම් පහය විද්‍යම් අනුපාදිත්වා. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කළා ප්‍රඥාව උපදවා ගන්නේ නැතුව. ඉන්දලා කවදාවත් එහෙම සසල දුකින් මිදින්නට පුළුවන්කමක් නැහැ. ඒක නිසා අවිද්‍යාව ප්‍රහාණය කළ යුතුයි. ඒ ප්‍රහාණය කිරීමට නම් මේ පංචස්කන්ධ ලෝකයේ යථාහත්ත්වය තේරුම් ගැනීමක් කරන්න තියෙන සිටිනවා. ඒ තේරුම් ගැනීම කිරීමට පොත්පත් වලින් ඇති කරගත් දැනීමෙන් පුළුවන්කමක් නැහැ. ඒකදී සාමාන්‍ය වශයෙන් අවිද්‍යාව කර්මතුලට තුමින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. පොත්පත් වල තියෙන කරුණු නැත්නම් ධර්ම දේශනාවක් අහලා සාකච්ඡා කරලා ආදී වශයෙන් ඇති කරගන්නා දැනුම තුළින් ඒ ඇති කරගත් සුළු ප්‍රඥාවෙන් කර්මතුලට අවිද්‍යාව වඩු කරගන්න පුළුවන්. නමුත් සමාම හිතලා මතලා සමාධියම අවබෝධය තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වයේ තේරුම් යනවා නම් අවබෝධ වෙනවා නම් අර කලින් කෙනාට වඩා එවැනි කෙනාගේ ප්‍රඥාව ටිකක් වැඩි, එවැනි කෙනාගේ ඒ අවිද්‍යාව සමුමද්දලට අඩු කරගන්නට ඒ නිසා පුළුවන් වෙනවා. ඒකමත් මදි ඊට පස්සේ භාවනාව තුළින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නියම තත්ත්වයේ දැකීමෙන් තමයි අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නට පුළුවන් වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. අස්මිමානී කියන මම වෙමි කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම කළ යුතුමයි. කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා මම වෙමි කියන අදහසයි අස්මිමානී කියන එකේ තේරුම. මේ අස්මිමානී නිසා අවිද්‍යාව තියෙන්නේ, අවිද්‍යාව නිසා අස්මිමානී පවතින්නේ. මේ දෙකම එකිනෙකට උපකාර වීම පවත්න ධර්ම දෙකක්. ඒ බුදුරජාණන් වහන්සේ ඔහොම ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ ආශ්‍රය සමුදය අවිද්‍යාව සමුදය කියලා. මේ ආශ්‍රයම් මේ සමුදේ ආශ්‍රය හේතුව නිසා තමයි අවිද්‍යාව ඇති වෙන්නේ කියලා. ඉතින් ආශ්‍රය කියනකොට කාමාශ්‍රය, භවශ්‍රය, දිට්ඨාශ්‍රය, අවිද්‍යාශ්‍රය කියලා ආශ්‍රය ධර්ම හතරක් තියෙනවා. එතන අවිද්‍යාශ්‍රය කියලා දක්වලා තියෙනවා. එතකොට අවිද්‍යාශ්‍රය නිසාම අවිද්‍යාවසය ඇති වෙනවා කියන කතාවත් ඒකෙන් හැඟෙනවා. ඒක නිසා ප්‍රායෝගික වශයෙන් බලනකොට අස්මිමානී දුරු කිරීමෙන් තමයි අවිද්‍යාව දුරු කරන්නට පුළුවන්න්නේ වෙන කිසිවකින් නෙවෙයි. ඉතින් ඒ පහළ මාර්ගවලදී සෝවාන් ආදී මාර්ගඵල ලබන විට ඒ මාර්ගයට සුදුසුසුදු පන්න පරිදි අවිද්‍යාව නිරුද්ධ වෙනවා. සෝවාන් වෙනකොට සක්කායදිට්ඨිය කියන සදාකාලික ආත්මයක් ඇතයි කියන අවිද්‍යාව මූලකම තිබුණා. ඒක නැති වෙනවා සක්කායදිට්ඨිය. එතකොට විචිකිච්ඡා සේයබ්බත පරාමාසා සම්බන්ධ වූ අවිද්‍යාව නැති වෙනවා සෝවාන් වෙනකොට. සකදාගාමී වෙනකොට කාමරාග පටිග ඕලාරක වශයෙන් ඇති වෙන කාමරාග පටිග ස්වરૂපයන් ඇති කර දෙනු ලබන අවිද්‍යාව තුනින් නැති වෙනවා. කියන්නේ ඕලාරක වශයෙන් ඇති. ඊළඟට අනාගාමී වෙනකොට කාමරාග පටිග සංයෝජන ධර්මයන් ඇතිවීමට හේතුපාදක වන්නේ තනිකරම අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව කොටස නැති වෙනවා. රහත් වෙනකොට රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යාදී සියලුම අවිද්‍යාව නිසා ඇතිවන ඒ සංවර ධර්ම ඔක්කොම සේවී යන අස්මිමානෙ සේවී යාම තුනේ මේ විදිහට අවිද්‍යාව නිරුද්ධ වීම දැකිය යුතුයි. එතකොට අවිද්‍යාව කියන්නේ නොදත්තම විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකේ නොදත්තම නැත්නම් චතුරාර්ය සත්‍යේ නොදත්තම. මේ අවිද්‍යාව ඇතිවීමේ හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ ආශ්‍රය සම්බේ වශයෙන් දක්වලා තියෙන ආශ්‍රය කියන එක එසේ වෙතත් අස්මිමානිය තමයි මේ අවිද්‍යාව ඇතිවීම ප්‍රධාන හේතුව සායුක්ත වශයෙන් මේකයි සත්‍යය. එතකොට මේ අවිද්‍යාව නැති කිරීමට නම් මාර්ගඵල ලබන්නට ඕනේ. මාර්ගඵල වලින් මේ මාර්ගයට සුදුසු සුදු මට්ටමට අනුව ඒ අවිද්‍යාවේ සුදුසු කොටස් නැති නැති යන්නේ. මේක මේ දක්වා කියපු කරුණවල ඉතා කෙටි සාරාංශය. එතකොට අවිද්‍යාවේදී අපි ඉතින් ටෙස් කරනවා කුසල් ටෙස් කරනවා අකුසල් ටෙස් කරනවා. ඒකට අපි පළමුවෙන් ඒ ගැන අපි පළමුවෙන් කතා කරමු. අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා සංස්කාර රැස් කරනවා කියන්නේ. ඇයි මේ අවිද්‍යාව නිසා පුණ්‍යාවි සංඛාර රැස් කරනවා කියලා බුදුජානක මහසර් ප්‍රකාශ කරලා තියෙනවා. මෙතෙන්දී අදහස් කරන්නේ අවිද්‍යාව නිසා අකුසල් රැස් කරනවා කියන එක කවුරුත් දන්නා කාරණාවක් ඒ වගේ පිළිගන්නා කාරණාවක්. අවිද්‍යාව කියන්නේ නොදත්තම කුසල් කර්ම රැස් කරන විට සිදුවන ක්‍රියාදාමයේ දන්නේ නැහැ. ඒ කියන්නේ පුණ්‍ය කර්මයක් හරි අකුසල කර්මයක් හරි කවර දෙයක් හරි කරනකොට කෙනෙකුගේ සංසාරණය තුළ සිදුවන්නේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති වී යාම. දැන් මෙය ධර්මයේ ශ්‍රවණය කරන මේ අවස්ථාවේදී අනිතිස්වර්ගයේ ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති වී යාමක්. ඒ කියන්නේ මේ කණේ මේ ශබ්ද ප්‍රසවදීම නිසා සෝත විඥාණය ඇති වෙනවා. සෝත විඥාන ගොඩක්. ඒ හා සම්බන්ධවම මනසිනුත් ඒවා හඳුනා ගන්න නිසා මනෝ විඥාන ඇති විඥානස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් ඇතිවී ඇති නැති නැති යාමක් මෙතන සිදු වෙනවා. මේ ශබ්ද මේ හඳුනා ගන්නවා ඒ විඥානය තුනට පස්සේ ඒ ශබ්ද හඳුනා ගන්නවා මේ දෙය කියන්නේ මේ මේ කියන දේ මේකයි මේකයි කියලා හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමට කියන්නේ සංඥා මෙතන මේ අවස්ථාවේදී මේ ආයේ සංසාරය තුළ සංඥාස්කන්ධයක් ඇති ඇති නැති නැති ඊළඟට මේ හඳුනා ගැනීම ඇති වුණාට පස්සේ ඒකට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් ගෙන දෙනවා. ඉතින් මේක මෙතෙන් දී ධර්මයේ ශ්‍රවණය කරනකොට බොහෝ විට උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. එතකොට වේදනා ස්කන්ධයක ඇති වෙන තියාමකුත් දෙතන සිදු වෙනවා. ඊට අමතරව මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒකට ධර්මයේ ශ්‍රවණය කිරීමේ චේතනාව ප්‍රමුඛෝ චිත්ත සංස්කාර ධර්ම රාශියක් ඇති වෙන බැවින් මෙතන සිදුවන්නේ සංස්කාර ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක්. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධයන් මෙතන ඇති ඇති නැති නැති යනවා. මේ නාමස්කන්ධයන්ට අනුකූලව තමන්ගේ රූපස්කන්ධයත් ඇතිවීමින් පැවතීමින් නැතිවීම යනවා. මම මේ වචන පිටකරන වචනයක් පාසාම මේ අයගේ ශරීරේ කම්පණයටපත් වෙනවා. කම්පණයටපත් වෙනවා විතරක් නෙවෙයි ඒ සූප කොටස් නැති නැති යනවා. මේව සමාධිය නැති කෙනෙකුට දකින්න පුළුවන් කාරණා නෙවෙයි. සමාධිමත් සිතක් තියෙන කෙනෙකුට ඉස්සන්සුණු ශබ්දයක බව සමාගයේ කයේ තියෙන රූප කොටස් වෙනස් වී යන ආකාරය දකින්න පුළුවන්. පැහැදිලිව මම දකින්න පුළුවන්. එතකොට මෙතෙන්දී සමන්ගේ රූපස්කන්ධයත් ඇති ඇති නැති නැති යනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් මෙතන සත්‍ය වශයෙන්ම නැහැ. තමන් ධර්මයේ ශ්‍රවණය කරනවත් නෙවෙයි. නමුත් මෙතන පංචස්කන්ධ ධර්මයන් ඇති වී ඇති නැති නැති යාමක් තියෙනවා. මේකටම තමයි කුසල් රැස් කරනවා කියලා කියන්නේ. මෙතන එතකොට කුසල් රැස් කරන කෙනෙක් නැහැ. නමුත් මෙතන කුසල සංස්කාර ධර්ම රැස් වීමක් තිබෙනවා. ඉතින් මේක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැරි කාරණාවක් නැති කාරණාවක්. ඒක නිසාම මම කුසල් කරනවා කියලා වැරදි දෘෂ්ටියක පිළිදෙන. මේ වැරදි දෘෂ්ටියක පිළිදෙනාට අමතරව මේ අවිද්‍යාව නිසාම රූපං රූපස්ථාය සංකතං අභිසංකරණති වේදනා වේදනස්ථාය සංකතං අභිසංකරණති සංඥා සංඥාස්ථාය සංකතං අභිසංකරණති සංඛාරේ සංඛාරස්ථාය සංකතං අභිසංකරණති විඥානෙ විඥානස්ථාය සංකතං අභිසංකරණති ආදී වශයෙන් දැක්වූ පරිදි මේ රූපස්කන්ධය මෙතන ජනිත වෙනවා. රූපස්කන්ධයම උපාදාන කරගෙන රූපස්කන්ධයෙන් ලැබෙන දෙයක්මයි මෙතන මේ රැස්වෙන්නේ. එතකොට වේදනාස්කන්ධය උපාදාන කරගෙන වේදනාස්කන්ධයේ ලැබෙන දෙයක්මයි මෙතන මේ රැස් කරනු ලබන්නේ. ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම උපාදාන කරගෙන ඒ ස්කන්ධ ධර්මයන් ලැබෙන දේවල්මයි රැස් වෙන්නේ. එතකොට පංචස්කන්ධ ධර්මයන් රැස් කළා නම් අනාගතයේදී ඒක විපාක වශයෙන් ලැබිය යුතුවන්නේ පංචස්කන්ධ ධර්ම. වෙන එකක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි රැස්කලේ පංචස්කන්ධ ධර්ම නම් ලැබිය යුතු වන්නේ පංචස්කන්ධ ධර්ම. ඒක නිසා නැවත නැවත පංචස්කන්ධ ධර්ම ඇති කරන ධර්මතාවයක් මෙතන සිදුවෙන මේක බොහෝ දෙනෙකුට දකින්නට බෑ. හිතන්නේ මේ කුසල් කරන එක මහා හොඳ දෙයක් කියලා. මේකෙන් අදහස් කරන්නේ කුසල් කරන්නට එපා කියලා. කුසල් කරන එක වෙනම ක්‍රියා ආදාමයක්. මේ කුසල් ක්‍රියා කරන විට 15 වන පරමාර්ථ ධර්මයන් අවබෝධ කිරීම දැකීම තවත් ධර්මයක්. ඒ දැකීම දක්නට නැහැකම තියෙන අවිද්‍යාව නිසා. මේක නිසාම මේ කුසල් සංස්කාර වලින් ඒ කියන්නේ නැවත නැවත සංසාරේ උපදවෙන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. දැන් අපි මේ ජීවිතයේ මනුස්ස ලෝකයේ ඉපදුනේ ගිය ආත්මේ මරණ වේලාවට කුසල කර්මයක් සිහිපත් වෙ කිමිසක්. ඒ කුසල කර්මයේ සිහිපත් වීම නිසා මනුස්ස ලෝකයේ මවකුසට පහළ වෙච්ච දවසේ ඉඳලම කොයිතරම් දුක් බහැත කම්කටොළු පීඩා කරදර අපි අත්දැක්කද ඒ සෑම දුකක්ම අපට අත්දකින්න සිදුනේ එදා මරණ මොහොතේ සිහිපත් වන කුසල කර්මයේ විපාකයක් වශයෙන් අපි ඉපදුනද. ඒ වගේම අනාගතයේදී විඳින්න තියෙන දුක් ඔක්කොම විඳින්නට සිදුවන්නේ අර කුසල කර්මයේ සුදුම් දඬිත කර දුන්න ප්‍රතිසංජානක කර්ම විපාක ශක්තියෙන්. ඒක නිසා මෙහිදී පැහැදිලිවම තේන්න ඕනේ මේක කුසල කර්ම කියන එකත් අනිකර සම්පේ ශක්තියක. මේක ලෝක සංසාරය දකින්න බෑ. මොකද දුක්ඛ සම්පේ අඥාන. ඒ මේක. එතකොට මෙතන කුසල කර්ම ගැන විතරයි අපි මේ කතා කරන්නේ. අකුසල කර්ම මේ විදිහට මේ හිතන්නට ඕන. එතකොට මෙතන අවිද්‍යාවේ කොටසක් යාත්මක වෙනවා. මොකද්ද දුක්ඛ සම්බේ අඥාන. මම මුලදී මේ කිව්වා අවිද්‍යාව විස්තර කරනකොට යංකෝ බික්කේ දුක්ඛේ අඥාන, දුක්ඛ සම්බේ අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමී පටිපදා අඥාන, අයං උච්චිත බික්කේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ දුක දන්නේ නැහැ, දුක්ඛ සමුදය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඔය චතුරාර්ය සත්‍ය ධර්මයන් දන්නේ. එතකොට මේ කුසල කුසලයේ කීමේදී ඇතිවෙන මේ දුක්ඛ සම්බේ දන්නේ. ඊට අමතරව මේ සංස්කාර ධර්ම චිත්ත තුළ ඇතිවීම මහා දුක. අපි හිතමු දැන් මේ සංස්කාර විරහිත අනිත්‍ය චේතෝ සමාධියකට සිතපත් කරගෙන ඉන්න නැත්නම් පල සමෝධයට සිතපත් කරගෙන ඉන්න නැත්නම් ධ්‍යාන සිතකට සිතපත් කරගෙන ඉන්න සිත නිසල වෙලා ශාන්ත වෙලා නිවිලා තැන්පත් වෙලා මොහොම නිර්ආමිෂ සුවයක ඉන්නේ. දැන් මේ වෙලාවේදී ඒසුවේ ඇති කරගත්තොත් එහෙම ධර්මයේ අහනකොටම අරසුවේ නැති වියන මේ සංස්කාර ධර්ම සිත තුළින් ගලා යාමම දුක. මේක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට කොහෙද නැකකමක් නැහැ. ඒක තේරුම් ගන්නට නම් මේ විශේෂයෙන්ම මේ මෑණිවරු දෙදෙනා පලසමෝතේදී ඉන්න ගමන් කුසල්සිත මේ වගේ ධර්මයක් අහන්න බලන්න. ආපේකන් නැත්තම් සිහි කරන්න. එතකොට ඒකෙන් ඇතිවන දුක තේරුම් ගන්නත් පුළුවන් වෙයි. නැත්තම් ධ්‍යානයක ඉඳලා කරන්නේ. නැත්තම් අනිමිත්ත චේතෝ සමාධිය ඉඳලා කරන්නේ. ඒක නම් ඉතාම හොඳයි කරන්නත් පුළුවන්. එතකොට තේරෙයි මේ සංස්කාර ධර්ම සිත තුළින් ඇතිවීම දුකක් කියලා. ඉතින් මිනිසුන්ට ලෝක සත්‍යයන මේ කාරණාව තේරුම් ගන්න බෑ. මොකද දුක්ඛේ අඥාන. මේ දුක පිළිබඳව තියෙන නොදක්කම මෙතන ක්‍රියාත්මක වෙන නිසා. එතකොට දුක දන්නේ නැහැ මෙතන දුක්ඛ සමුදය දන්නේ නැහැ. ඒක අමතරව දුක්ඛ නිරෝධය ඥානම් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය කියන්නේ මේ සංස්කාර ධර්ම නිරුද්ධ වෙලා තියෙන නිවිලියම්. සම්පූර්ණයෙන්ම සංස්කාර නැති විට විරහිත වෙලා තියෙන ශාන්ත නිවිලියම්. එතකොට පරසමවදේ ඉන්නවනම් මේ නිවිලියම තියෙනවා. මෙතෙන්දී ඒ නිවිලියම තනම් මුතුන් සැපතක් නිවි මේ සංස්කාර ධර්ම රැස් කිරීම කියන එක ගැන අවබෝධයක් නැහැ. ඊටත් සමතර පිරිනොම් පෑවට පස්සේ ධාතු කෙනෙක් මේ ඔක්කොම ධර්ම නිවිල යනවා. එතන තමයි දුකේ කෙළවර. මේක මේවා තියෙන තාක් කල්ම දුක පවතින මේ තත්ත්වය සාමාන්‍යයෙන් පහළ මාර්ගඵලලාභීකට අවබෝධ කරගන්න බැරි කාරණා. ඒක නිසා එතන දුක්ඛ නිරෝධය අඥානං කියන එකක් කියන්නක. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥාන. දුක නැති කිරීම දන්නේ නැති මෝඩකම මෙතන සිදු වෙනවා. දුක නැති කිරීමේ මාර්ගය මොකද්ද? සම්පූර්ණයෙන් නිවනසයට ඔක්කොම දේවල් සම්පූර්ණයෙන් අයින් කරනවා. සිතින් නැත්තටම නැති කරනවා. සම්පූර්ණයෙන් නිවල දානවා. ඒක පින්නම් මංචකයේදී සිදුවන්නේ. රාහතු කෙනෙක්ගේ මරණයේදී මේක සිදුවන්නේ. ඉතින් මේක තේරුම් ගන්නට මහත් නෝ කිසි කෙනෙකුට බෑ. ඒක නිසා කුසලයක් කරන විට ඇතිවන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං කියන එක දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ නුවණ නැතිකම එවැනි සෑම කෙනෙකුගේම සිත තුළ ක්‍රියාත්මකයි. මේ නුවන් කියන නිසා තමයි රහතු කෙනෙක් කුසල කුසල මනස් සංස්කාර රැස් කරන්නේ. ඉතින් අනිත් අයට ඒක මේකෙන් ගැලවෙන්නට හැකියාවක් නැහැ. එතකොට මෙතෙන්දි පේනවාද මේට අවිද්‍යා පත්‍යා පුඤ්ඤාභි සංඛාරා කියන එක ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. අවිද්‍යාව නිසා මේ කුසල රැස් වෙනවා. මේ කුසල රැස් වීම නිසා නැවත නැවත ඉපදීම ඇති වෙනවා. ඒ ඉපදීම නිසාම සංසාරේ නැවත නැවත කැඩකී කැඩකී ගන්නටම සිදු වෙනවා. මෙරි ඉපදීම සිදුවේ. මේ ක්‍රියාදාමය තේරුම් ගන්නට බලන්නට ඕනේ. ඒක තේරුම් ගන්නේ ප්‍රඥාවෙන් නොතේරෙන්නේ අවිද්‍යාවෙන්. එතකොට මේ විදිහට පහළ වෙන පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වરૂපය දකින්නට බැරිකමත් අවිද්‍යාව. මම කලින් කිව්වා මේ අනිත්‍ය දන්නේ නැත්නම් දුක දන්නේ නැත්නම් අනාත්මය දන්නේ නැත්නම් යථා සත්‍ය යථා පරිදි දැක ගන්නට නැහැ කියලා එතන ප්‍රයත්නක වන්නේ අවිද්‍යාවට. දැන් මේ අපි ධර්මයේ ශ්‍රවණය කිරීමේ සත්‍යෙම අපි උදාහරණ දෙකටම ගෙනියමු. එතකොට දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ සෑම මොහොතක් පාසාම සෝත විඥාන කන නිසා පහළ වෙන කියන්නේ ශබ්ද ඇසීමේ නිසා පහළ වෙන විඥාන පරම්පරාවල් බුද්ධෝක් දැන් නැති 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 ගිය. ශ්‍රණයක් 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 පාසාම ඇති ඇති නැති නැති. ඒ වගේම මනෝවිඥාන සෑම ශ්‍රණයකදීම ඇති ඇති නැති නැති ගිය. මේ අනිත්‍යතාවය ධර්මයේ ශ්‍රවණය කරන ගමම්ම දකින්නට යම් කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ ප්‍රඥා මතකම නිසා ප්‍රඥා දෙන කෙනෙකුට නම් ඕක ඒතනම් මහ බරපතල කර්තව්‍යයක් නෙවෙයි. ඉතින් ධර්මය අහලා වුණාට මේක අනිත්‍යද කියයි කියලා සිහිපත් කරන එක ඕනෑම කෙනෙකුට කරන්නත් පුළුවන්. අන්නේ මේක දැන් ඉවරයි නේ අනිත්‍යද කියන්නේ කියලා. එහෙම නෙවෙයි මේ සෑම ස්වභාවයක් පාසාම සෑම මොහොතක් පාසාම තමන්ගේ විඥාන ස්කන්ධේ අනිත්‍ය ඥාන එක දැකදක මේ ධර්මයේ ශ්‍රවණය කරන්නත් පුළුවන්. අන්න එතකොට අවිද්‍යාව දුරු වෙනවා. ප්‍රඥාව එතන ක්‍රියාත්මක වෙන මේක දකින්නට නැතිකම එතන අවිද්‍යාව තියෙනවා. ඊළඟට ඔය වගේම තමයි මේ වේදනාව සංඥාව සංකාර කියන සස ස්කන්ධ වලටත් ඒ කියන්නේ සංඥාවල් මේ සෑම මොහොතක් පාස්ම ඇති වෙනව නැති වෙනව සංස්කාර සිතේ ධර්ම යයිසික ධර්ම සෑම මොහොතකදීම ඇති වෙමින් නැති වෙමින් මේ අවස්ථාවේදී يعني මේ විදිහට යන්නේ ඇති වෙමින් නැති වෙමින් ඊට අමතරව මා කලින් කිව්වා මේ සෑම ශබ්දයක් තුළම මේ සෑම ශබ්ද තරංගයක් තුළම මියගේ මුළු ශරීරයම කම්පණයකට පත් වෙනවා. ඒ කියන්නේ අර පාළි මහා විශාල හයියෙන් වාහනයක් යනවා නම් දොරට අත තියලා බලන්න දොරක් හරි මේසෙකට හරි ඒ දොර කම්පණයට වෙනවා පත් වෙනවා තේරෙනවා. මේ වගේ මුළු ශරීරයම කම්පණය වෙමින් නැති වෙන තියෙන අනිත්‍ය ධන. බාහිර ශබ්ද මාත්‍රයකට වෙනස් කරන්නට පුළුවන් කයක් අපි මේ ළඟ තියාගෙන මම්මගේ කියලා ඉතාලිය මේක හරියට දකින්නට පුළුවන් නම් හරියට අවබෝධය නම් Tamanටම පේනවනම් මේ කය මේ විදිහට ශ්‍රණයක් ගානෙම මේ බාහිර සබ්ජත් වලින් වෙනසෙයි යනවා කියලා මේක කොච්චර මෝඩකමකින්ද මම කියලා ගත්තේ කොච්චර මෝඩකමකින්ද මගේ කියලා ගත්තේ මේක කොච්චර නිසල් ධර්මයක්ද මේක කියන්නේ බාහිර සබ්ජයකට වෙනස් කරන්න පුළුවන් ධර්මයක් නේද කියලා අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධය දකින්නට ඒක ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරයේ තමාගේ සමාධියෙන් ප්‍රඥාවෙන් ඒක දකින්නට ඕන. සිතට දකින්නවා විතරක් නෙවෙයි කයටත් ඒක දැනෙනවා. එතකොට මේක දකින්නට බැහැ. මේක දකින්නට බැරි වෙනකොට මේ රූපස්කන්ධයේ ඇතිවීම නිසනයක් පාසා ඇතිවීම නැතිවීම දකින්න එතන අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ විදිහට අනිත්‍ය දකින්නට බැරි අවිද්‍යාවක් මෙතන තියෙනවා. මම කලින් කිව්වා මෙතෙන්දී දුකක් පහළ වෙනවායි කියලා. අර සංස්කාර ධර්ම පහළ වීම. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම දුක අපවත් සංදුක්ඛම් කියන්නේ නැත්නම් සංකීර්ණ පංචපාදාන සංදා දුක්ඛ කියලා කියන්නේ. එතකොට ඒ දුක මේක දුකක් වශයෙන් දකින්නට බෑ. ඒ අවිද්‍යාවක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේක අනාත්මයි. තමා හෝ තමාට අයත් ධර්ම නෙවෙයි. හේතුඵල ක්‍රියාදාමයක් මෙතන මේ සිදුවන්නේ. කන්නට ශබ්දේ ගියා, ශබ්ද තරංග කනේ වැදුණා, කම්බලේ කම්පණේ වුණා, ඉතින් උෂ්ණාය පද්ධතිය මොලේ ශරීරාදී විවිධ ක්‍රියාදාමයන්ගේ හේතුවත් වලින් ඒක දැනීමක් බවට පරිවර්තනය වුණා. මේක මම අහනවා නෙවෙයි, මගේ ඇසීමක් නෙවෙයි. හේතු නිසා ඇති වෙන ඵල ක්‍රියාදාමයක්. මේක දකින්නද බෑ. ආත්ම කියලා ඒක නිසා මම අහනවා කියලා මගේ ඇසීම කියලා මම ඇහුවා කියලා එහෙම කතා බහ කරනවා. මොකද මේක දකින්නට නැහැ අවිද්‍යාව තියෙන නිසා. මේ විඥානයේ පමණක් මේ සංඥාත් ඒ විදිහට පස්ස සංදියා පස්සේ නිසා හිතවන්නේ. එතකොට මේ කනට ශබ්ද ගිහිලා වැදිනවා. ඒසෝ විඥානයේ පහළ වුණා. සෝත විඥානයේ තුනේ සෝත සංපස්සේ හැදෙනවා. ඒ සෝත සංපස්සේ තුලින් මේ ආකාරයෙන් පස්සේ කියන එක සෝත සංපස්සේ කියන එක ඇති වී ඇති නැති නැති යනවා නේද කියලා දකින්නට බෑ. ඒක මේ හේතුන් නිසා ඇති වෙන ඵල පරම්පරාවක් කියලා දකින්නට බෑ. ඒක නිසා ඒක ආත්මීය සංකල්පයකින් කෙනෙක් අල්ලා ගන්නවා. ඊට අමතරව මේක තුළින් ඇති වෙන වේදනා මේ මම වේදනාව විදිහට මගේ වේදනාව මම කියලා අතීත මේ විලායේ උපේක්ෂා වේදනාව අත්දකින්නට මේ ඇයිට පුළුවන් කියලා එහෙම අත්දකිනවා නම් මම තමයි මේ උපේක්ෂා වේදනාව අත්දකින්නේ කියලා හිතනවා. නමුත් මේ උපේක්ෂා වේදනාව හරි කවර වේදනාවක් හරි ඇති යන්නේ පස්සපච්චා වේදනා. මෙන්න මේ පස්සේ නිසා මේ වේදනාව ඇති වෙනවා. මේ පස්සේ නැතිකොට මේ වේදනාව නැති වෙනවා කියලා ඒක දකින්නට බැරි අන්තිසාර නිසා නෙවෙයි ප්‍රඥාව නැතිකම නිසා. මේවා පොත්වල තියෙන කරුණු කියවහම මෙයා හිතනවා ඇති පස්ස පත්‍යා සංඥා කියලා කියනවා පස්ස සම්බය සංඥා සමුදයෝ කියලා එහෙම කියනවා පස්සේ නිසා තමයි ඕක කියලා මතක තියාගන්න පුළුවන් ඕ පමණින් නැත්තම් කෙනෙකුට කියන්නත් පුළුවන් ඕ පමණින් තමන් මේ සංඥාවේ සමුදේ දැක්කා වෙන්නේ තමන්ගේ හිතින් තමන්ට අවබෝධ වෙලා පෙනෙන්නට ඕන මේ කවුරුවත් කිව්වට බුදුහාමුදුරුවෝ කිව්වට පොතක තිබුණාට නෙවෙයි අන්න ඒ පෙනෙන එක නැති එක තමයි අවිද්‍යාව කියන්නේ. Tamanta avabodha nowana eka thamai avidyawa kiyanne. Eka nisa vedanawa athi enne passe nisa kiyala me aya ahala thiyena nithara nithara kiyawala thiyena. Namuth eka dæhek pilimada hægimak nevey metana pilimada athi ena sanyawa nevey avidyawa kiyanne me sanyawa nevey denima kiyanne. Etakota meka tamantama therenna nam me vedanawa athi enne menna me hethuwa nisa me hethun nisa hadagat palayak kiyala tamangeema avabodhin වෙන කෙනෙක් ඒක වෙන ආකාරයෙන් කිව්වත් පිළි නොගන්න ආකාරයෙන් තේරුම් ගන්නවා. අන්න එතකොට සමන්ට ඒක අවබෝධයක් ඇති වෙනවා. දැන් මම කලින් කිව්වා අවිද්‍යාව ඇති වෙන හේතුව අස්මිමානිය කියලා. අවිද්‍යාව ඇති වෙන හේතුව වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ ආශ්‍රය ධර්මයන් කියලා කිව්වා. මම බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරලා ප්‍රායෝගික වශයෙන් සිදුවෙන්නේ මෙහෙමයි කියලා මම කිව්වා. එතකොට එහෙම කියන්නට පුළුවන් ශක්තිය නමංගේ සිත තුළ තියෙනවනම් ඒ බොරුවට කියන කතාවක් වෙන්නද බෑ. ඒක සත්‍ය වශයෙන් තමයි අත්දකින්න දෙයක්. ඉහිම වෙච්ච කෙනෙකුට පාර අවිද්‍යාව ප්‍රයත්නක වන්නේ. දැන් මෙයාට වේදනාව පස්සේ නිසා ඇති වෙනවා කියන එක අහලා තියෙනවා නෙවෙයි. Tamanටම අවබෝධයක් ඇතිවලා කියනවා මේක ඇති වෙන්නේ පස්සේ නිසාමයි කියලා. මම බොහෝ අවස්ථාවලදී මෙයාට කලින් කියලා තියෙනවා පස්සේ විතරක් නෙවෙයි වේදනාව ඇති වෙන හේතු. විවිධ හේතුන් ප්‍රකාශ කරලා තියෙනවා මේක අවස්ථාවලදී. එතකොට මේ හේතුන් ටික ඔක්කොම දකින්නට පුළුවන් නම් මේ හේතුන් තුළින් මේ වේදනාව ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ හේතු දක්වලත් නැහැ. පස්ස සමුදය වේදනා සමුදය කියන හේතු විතරයි දක්වලා තියෙන්නේ. එතකොට අනිත් හේතු සහිතව ඒක දකින්නට පුළුවන් නම් ඒක තමන්ගේම අවබෝධය ඒ දවබෝධය තියෙන ප්‍රඥා. නිකන් අර දැනීම මාත්‍රේ ප්‍රඥාවක් නෑ. ඒ අවබෝධය ඇති නොවන්නේ ඒක දකින්නට නැහැකම තියෙන අවිද්‍යාව නිසා. මෙයාට තමන්ගේ සිත තුළ අවිද්‍යාව දැන් කොයිතරම් සියුම් වශයෙන් ක්‍රියාත්මකව නොවනද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ආකාරයෙන්ම සංස්කාර ධර්මයන් අනාත්මන ආකාරය සහ රූපස්කන්ධයත් විඥානස්කන්ධයත් කියන සිස ස්කන්ධ ධර්මයන් ආත්ම නොවන අනාත්ම සවන අනාත්ම බව තමාටම පැහැදිලි වශයෙන් අවබෝධ නොවන එක එතන තියෙන අවිද්‍යාව කියලා තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නක. ඒක තේරුම් ගන්නත් ප්‍රඥාව තිබිය යුතුයි නැත්නම් බැ ඒකවත් තේරුම් ගන්න. ඒක නිසා මෙතෙන්දී පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය දන්නේ එකත් අවිද්‍යාවයි කියලා දක්වන්නේ. ඊට අමතරව මේ ලෝකේ යම්තා සංගෝචන ධර්ම ඇති වෙනවා නම් සංසාරේ ගැට ගැසීමට හේතු වෙන වට ධර්මවලට කියන්නේ සංගෝචන ධර්ම කියලා. නැත්නම් ආශ්‍රව ධර්මය කියන කාමාශ්‍රව භවශ්‍රව අජ්ජාශ්‍රව ආදී වශයෙන් දක්වන ආශ්‍රව ධර්ම ආදී යම්තා තියෙනවා නම් ඕග යෝග ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ වදක්වන කාමෝග භවෝග දික්ඛයෝග කාම යෝග දික්ඛයෝග ආදී වශයෙන් ඕ විවිධාකාරයෙන් බුදුහාමුදුරුවෝ එකම කරුණු නොඑක ආකාරයෙන් දක්වන මේ සෑම ක්ලේශ ධර්මයක්ම අපසර ධර්මයන්ම සංසාරේ දිග්ගැසීමට හේතු වන ධර්මයන්ම තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසා. දැන් මේ ඇයට නිකන් ඉන්න වෙලාවට මොකක්වත් හිතන්නේ නැතුව මම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න පාඩි වෙන්න බලන්න. වාඩිල සිත දියා හිතන්නේ නැතුව ඉන්න පුළුවන් ද නිකම්ම සිතට සිටිනි ගලාගෙන. මේ සිතක සිටිනි නිකම්ම ගලාගෙන ඉන්නේ සංසිප්ත්‍යමේ නෙවෙයි අවිද්‍යාව නිසා. ඒ වගේම තමයි සිත තුළින් අවිද්‍යාව නිරුද්ධ කරපු වෙනාට මේ ඔක්කොම අතහැරනවා මං සිත මොනවත් හිතන්නේ නැතුව ඉන්නවා කියලා හිතුවම සිත සම්පූර්ණයෙන්ම නිසල වෙනවා විමුක්ති සිතක් උදා වෙනවා ඕනෙතන විමුක්ති සිතින් ඉන්න පුළුවන් කුසලොත් නැහැ අකුසලොත් නැහැ ඔය සුදු දැනීමක් පමණයි අනිත් අයට ඒක කරන්නට බෑ මොකද අවිද්‍යාව තිබෙන නිසා අවිද්‍යාව තිබෙන නිසා මේ විදිහට සිත තුළින් කර්ම භව සංස්කාර ගැදීමක් සිදු වෙනවා කර්ම භව ශක්තිය භවපත්‍යා ඥාති කියලා බුදුහාමුදුරුවෝ කියන පටිසම්පාද තැනක විස්තර කරනවා කියලා තියෙනවා කර්ම භව ශක්තිය නිසා නැවත නැවත උපදීමක් ගෙන දෙනවා මේ කර්ම භව ශක්තිය කියන්නේ සිත තුනේ සිටිවිලි ගලා යාමේ හැකියකම තිබෙන නිසාම විවිධාකාර ක්ලේශ ධර්ම සිත තුළින් નિરાයාසයෙන්ම කෙනෙකුගේ සිත තුළ අරමුණු පැමිණි විගසම ඇති වෙනවා රාගයක් ඇති වෙන අරමුණක් ආපුවම රාගය ඇති වෙනවා ද්වේෂය ඇති වෙන අරමුණක් ආපුවම ද්වේෂය ඇති වෙනවා මනස කෙලෙසත් ඒ ආකාරයෙන්ම පැමිණෙන අරමුණු වලට අනුකූල වන ආකාරයෙන් ඇති වෙන්නට පුළුවන් මේවා දකින්නට නැහැ මේවා ඇතිවන්නේ සංකේශයක් නිසා නෙවෙයි අවිද්‍යාව නිසා. මම අර බුදුහාමුදුරුවෝ කියපු කතාව මෙතෙන්ද ගන්නම්. කාමාශ්‍රව භාෂව, දික්ඛාශ්‍රව, අවිද්‍යාශ්‍රව තමයි ආශ්‍රව සමුදය, අවිද්‍යා සමුදය කියන්නේ. දැන් මා කියේ අස්මිමානයේ නිසා ආවිජ්ජා ඇති වෙනවා කියන්නේ. මේක එතකොට මේ දැන් මේ කියන කාරණාවෙන් තේරුම් ගන්නට පුළුවන්. දැන් කාමාශ්‍රය කියන්නේ පංචකාම වස්තුන් ඇස කන නාසය දිව ශරීරය. මේවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සම්බින. මේවා තුළින් යම්කිසි ආස්වාදයක් කෙනෙකුට ලැබෙනවා. ඒ ආස්වාදයේ ලැබීමට යම්කිසි කැමැත්තක්, ඡන්දයක්, රාගයක් කෙනෙකුට සිදු දෝ තියෙනවා. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. මේ දෙක කෙනෙකුට සිදු තුළ තියෙනා නම් ඒකට තමයි අපි මේ පංචකාමී කියලා කියන්නේ. එතකොට කාම මේ කාමාශ්‍රය කියන්නේ ඒකට. මේක ඇතිවන්නේ ඇයි? මේක ඇතිවන්නේ අන් කිසිවක් නෙවෙයි මේ බාහිර සංස්කාර ධර්ම වල නැත්නම් බාහිර අරමුණු වල තමාගේ සිත තුළට මේ ආස්වාදයක් ගෙන දීමට පුළුවන් ශක්තියක් තියෙනවා කියන වැරදි අවබෝධයේ ඒ අවිද්‍යාව සිත තුළ තියෙන නිසා අපි උදාහරණයක් කියවන් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් අපි හිතමු ඇහැට ප්‍රියතම ලස්සන රූපයක් දැක්කා. මේ රූපේ දැක්කම බොහෝ කෙනෙක් හිතන්නේ මේ රූපේ තුළින් තමාගේ සිතට ආස්වාදයක් ඇති කර දුන්නයි කියලා. රූපේට හැකියාවක් නැහැ කිසිම ආස්වාදයක් කෙනෙකුගේ සිත තුළ ඇති කර දෙන්නට. මේ රූපේ දැක්කාට පස්සේ චක්ඛුඥානය ඇති වුණා. චක්ඛුඥානය ඇති පස්සේ තමන්ම සංඥාවේ මේක ලස්සනයි ලස්සනයි හොඳයි තරුණයි ආදී වශයෙන් ගත්තා. ඒ සංඥාවට අනුකූලවම තමන්ගේ සිත තුළ වේදනා මාත්‍රයක් ඇති වුණා සුඛ වේදනාවක්. අර ගොඩක් මෙලසින් ඇතුන. ඒ රූපේ දැකීම තුළ. ඉතින් බොහෝ ලෝක සත්‍යයට මේක තේරුම් ගන්නට බෑ රූපේ තුළින් ආස්වාදයක් ගෙන දෙනවා නැත්නම් රූපේ ආස්වාදයක් තියෙනවා කියලා හිතන්නේ. ඒක නිසා ඒ ආස්වාදයේ ගෙන දෙන රූපෝපයෝගාකට හේතු කරනවා ඒ රූප අභිනන්දනය කරන ආස්වාද කරනවා. ඉතින් තම කාමාශ්‍රයේ ක්‍රියාත්මක වන්නේ. එතකොට ඉතන අවිද්‍යාවයි ක්‍රියා අවිද්‍යාවයි ඒ කාමාශ්‍රයේ ක්‍රියාත්මක වනකොට සමාගයේ සිත තුළ බහුල වශයෙන් වැඩ කරන්නේ. එතකොට මෙහිදී සමන්ට තේරෙනවා නම් මේ තමන්ගේ සිත තුළ නාම ධර්ම ටිකක් ඇතිලා නැති වී යාම හැර වෙන මොකක්වත් නැහැ. තමන් ඒ ගැන හොඳයි කියලා ලස්සනයි කියලා හිතේ නැත්නම් ඒ දැකපු රූපය කොච්චර ලස්සනට වුණත් තමන්ගේ සිතට කිසිම හැඟීමක් අවබෝධයක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ දකින ලද රූපයේ පිළිබඳ කිසිම සිතවිල්ලක් ඇති කර ගන්න නැතුව ඉන්නට පුළුවන් නම් දැකීම දැකීම මාත්‍රයෙන්ම නතර කරගෙන ditthi ditthama sambhavisati කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ දැකමු දේ දැකීම මාත්‍රයෙන්ම නතර කරන ඔහුට කිසිම ආකාරයෙන් රාගයක්වත් ද්වේෂයක්වත් මොනම දෙයක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ඇති වෙන්නේ සිත තුළ. මේ සිත තුළ නැති වෙන නාම ධර්ම ඇති වී නැති වී යාමක් කියන කරුණ අවබෝධ කරගන්නට සාමාන්‍ය ජනයාට මේවා පෙව්වත් හැකිකමක් නෙවෙයි. දිය කරලා පෙව්වත් බෑ. මොකද පැහැදිලි අවබෝධයක් තමන්ගේ සිත තුළින් ප්‍රඥාව තුළින් ඇති විය යුතුයි. එතකොට මේව හරියටම තේරෙනවා නම් මේ බාහිර කනට පේන රූප කනට ඇහෙන ශබ්ද ආදී බාහිර අරමුණු නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන විවිධ ස්පර්ශ මේව අන් කිසිවක් නෙවෙයි ඔක්කොම තමන්ගේ සිත තුළ පහළ වෙන නාම ධර්ම. මේ නාම ධර්ම ඇතිවීමම දුකක්. නාම ධර්ම ඇති වෙන්නේ නැතුව තිබුණා නම් සැපක්. මේ නාම ධර්මම ඇති වුණාම ඒ නාම ධර්මම නාම ධර්ම විසින්ම අල්ලාගෙන තමන්ගේ සිත තමන්ම අල්ලාගෙන මෙතන ඉතින් දඟලීමක් ඇති කර ගන්නවා. මෙතන තන්නි කරන මොඩකම කියන්නවා ඥාන කිසිම දෙයක් නෙවෙයි තන්නි කරම අවිද්‍යාව. මේක මා කරුණ කියේ මොකටද කාමාශ්‍රය ඇති කර දෙන්නේ අවිද්‍යාව නිසා. අංකේශාකේශානි අවිද්‍යාස්ත්‍ර නිසා. බුදුහාමුදුරුවෝ කියන ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදයෝ කියලා ආශ්‍රය නිසා අවිද්‍යාව ඇති වෙනවා කියලා. මම මේ දැන් කියන්නේ නැන්නේ අස්මිමානය තුළින් ආශ්‍රය ඇති වෙනවා කියන එක පාරිභ වශයෙන් දකින්නේ කොහොමද කියන්නේ. එතකොට දැන් කාමාශ්‍රය ඇති වෙන්නේ තනිකරම අවිද්‍යාව නිසා. ආශ්‍රය සමුදය අවිද්‍යා සමුදය කියන එක දැන් බැලුවහම අවිද්‍යා සමුදය අවිද්‍යාපත්‍ය අවිද්‍යා සමුදය කියලා කියනවා වගේ. නැත්නම් අවිද්‍යා සමුදය අවිද්‍යා සමුදය කියනවා වගේ. එහෙමයි. එතකොට භව ආශ්‍රය. භවී රැඳී සිටීමට ආස. ඇයි මේක ඇති වෙන්නේ? දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි කොයි ලෝකේ හරි ඉපදිලා ජීවත් වෙන්නට ආසාවක් ඇති වෙන්නේ. මේ මිනිස්සෙක් වශයෙන් ජීවත් වීමට ආසාවක් ඇති වෙන්නේ. මරණයට බිය ඇයි? ජීවත් වීමට තියෙන කැමැත්ත මේ අංකශයක් නිසා නෙවෙයි මේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වයේ දකින්නට බැරි අවිද්‍යාව තියෙනවා. ලෝකේ කොතන කොයි ලෝකේ කොයි තත්ත්වයක වශයෙන් ඉපදුණත් ඒ සෑම තැනම තියෙන්නේ මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම. පංචස්කන්ධ ධර්ම තියෙන ලෝකවල පංචස්කන්ධ ධර්ම තියෙනවා. අරූපාවචර ලෝකවල රූපේ නැති ඉතුරු ස්කන්ධ ධර්ම හතර තියෙනවා. අසඤ්ඤතලයේ කියන එකේ නාම ස්කන්ධේ හතර නැති රූප ස්කන්ධේ තියෙනවා. ඉතින් කොහේ බැලුවත් මේ පංචස්කන්ධ ධර්ම පැවැත්මක් තමයි තියෙන්නේ. මේ පංචස්කන්ධ ධර්ම කොහේ තිබුණත් තමන්ගේ වනේ. තමන්ට අවශ්‍ය ඇති වැඩක් නැහැ. කොටිම්ම කියුවා නම් අනාගාමීලා සුද්ධාවාසික කෙනෙක් ඉපදුනත් එතනක් තියෙන්නේ පංචස්කන්ධ ධර්ම. ඒවා පැවතුනත් ඇති වැඩක් නැහැ. එතන පවතින්නේ ඒකාන්ත වශයෙන් දුකක් කියලා දකින්නට බෑ. මේ සංසාරයේ හැදී සිටින එකම ඒකාන්ත වශයෙන්ම දුක. මේ දුකමයි අපි ප්‍රාර්ථනා කරන්නේ, දුකමයි අපි අභිනන්දනය කරන්නේ, දුකම ලබා ගැනීමටයි මේ කටයුතු කරන්නේ කියන නොදක්කම කෙනෙකුගේ සිත තුළ තියෙන භවයේ රැඳී සිටීමේ තියෙන භයානකම දන්නේ. බුදුහාමුදුරුවෝ දක්වන්නේ අනුමත්තේනි භවන්න වන්නේ මේ අන්තමසෝ අජරා සංඝාත මත්සම්භිය. අඩු වශයෙන් අසුරු ගසන සැනක කාලයක්වත් මේ භවයේ රැඳී සිටීම මම වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණම සත්‍යයි. නමුත් මේක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්න බැහැ. ඉතින් භවයේම රැඳී සිටින ජීවිතේ පවත්වාගෙන යන ජීවිතේටම ආසාව තව තවත් මරණට පස්සෙත් ඉපදෙන්න තව මොහොතක් හරි ජීවත් වීමට අපේක්ෂාව තියෙනවා. ඒක නිසා තමයි රහත් වූ කෙනෙකුට මරණය තරම් උතුම් සැපයක් නැහැ කියලා අදහසක් පහළවන්නේ. ජීවිතේ පවතින එකම තමයි මහා භයානක දුක. පවත්තන් දුක්ඛං අපවත්තං සුඛං මේක නැත්තටම නැති යම්ම සැපේ කියන අදහස ඇතියන්. නමුත් අනිත් අයට භවයේ එහෙම මේක නැත්තටම නැති යාම කියන එක මහා භයානක දෙයක් වශයෙන් වැටහෙනවා. මේ මරුණාට පස්සේ ඔක්කොම නැත්තටම නැති වෙගොත් එහෙම මම නැති වෙගොත් එහෙම ඒක මහා නරකක් විනාශයක් විපත්‍යයක් කියලා සාමාන්‍ය ලෝකයා සඳහන්නේ. මේ සංස්කාරයේ පැවතීමේ කාන්ත වශයෙන් දුකක් කියලා දන්නේ දුක්ඛේ අඥානං කියන අවිච්ඡාව තනික්‍රම ක්‍රියාත්මක වන නිසා. ඊට අමතර මේ භවයේ රැඳී සිටින පුද්ගලයෙක් නෑ, සත්‍යයක් නෑ, මමෙක් කියලා කෙනෙක් නෑ. මේ නාම රූප ධර්මයන් කොයි ලෝකෙක කොතන තිබුණත් වැඩන්නේ. මේව නැත්තටම නැති වී යාමයි සැපේ කියන ඒ දුක්ඛ නිරෝධය පිළිබඳ දැනීම නැති අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා. මේ ආදී චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවිද්‍යාව, ඒ නොදන්නා අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය ධර්ම නොදන්නා අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා තමයි භව සංහව නැත්නම් බහිරදී සිටීමේ ආශාව ඇතිවන්නේ. භවාශ්‍රය කියන්නේ ඒ නිසා. එතකොට එතන ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව අනිකේශයක් නෙවෙයි. කාමාශ්‍රය භවාශ්‍රය. අවිද්‍යාශ්‍රය කියන එක එතකොට දැන් කර්ම අවිද්‍යාවනේ. ඒ ගැන විස්තර කරන්න දෙන්නේ. මේ සෑම දෙයක්ම සිදුවලා තියෙන මොකක්ද දන්නවද හේතුව? සිදුවෙන හේතුව. මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. මේක කියන්නේ අස්මි සක්කාය දිට්ඨිය නැතිකම කියන එක නෙවෙයි මෙන් අදහස් කරන්නේ අස්මිමානිය කියලා. මේ රූපයයි වේදනාවයි සංඥා සංඛාරයි විඥානයයි අරගෙන මෙතනම මම කියලා කෙනෙක් සිටිනවා, මේක පවත්වාගෙන යන්න ඕන, මේක පවත්වන එක හොඳයි කියන වැරදි අවබෝධය නිසා තමයි ඔය කාමාශ්‍රය තියෙන්නේ, භවශ්‍රය තියෙන්නේ, දිත්තාශ්‍රය තියෙන්නේ, අවිජ්ජාශ්‍රය තියෙන්නේ, හැම එකක්ම තියෙන්නේ. ඔය කියපු මම කියන හැඟීම තමාගේ සිත තුළ තියෙනවා. අවිද්‍යා ප්‍රායෝගික වශයෙන් නිරුද්ධ වීමට නම් භාවනා කරන්නට තමන්ගේ පංචස්කන්ධ දුකේම සම්පූර්ණයෙන් දියවිලා සම්පූර්ණයෙන්ම කිස්සලා නැත්නම් නැති යන්නට ඕන. එකකටකින් ඊට අමතරව මුළු විශ්වයේ යන්තාස්සන ලෝකේ සත්‍යව සිටිනා දිව්‍යෝ හරි බ්‍රහ්මයෝ හරි මාඩෝ හරි කවුරු හරි මුළු විශ්වයේ සෑම දෙයක්ම අරූපී ධර්මයි, රූපී ධර්මයි, ඒ වගේම අජීවි සජීවි සෑම සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන්ම සේවෙලා මුළු විශ්වයේම තනිකර අභ්‍යවකාශයක් ඉස්සු ශූන්‍ය වූ අභ්‍යවකාශයක් වශයෙන් දර්ශනය කිරීමක් තියෙනවා. ඒ දර්ශනය කරන විට ඒ දර්ශනය කරන නාම ධර්මයේ පවා මම හෝ මගේ නොවන නිත්‍ය නොවන සංස්කාර ධර්මයක් කියන අවබෝධය ඇති වෙනකොට මේ මුළු විශ්වයම නිවී යාමක් දකිනවා. ඒ නිවී යාම දකිනකොට මෙතන මම කියලා ගන්නට මොනවද ඉතිරි වෙන්නේ? කොයි ලෝකෙ කොතනපත් මම කියලා ගන්නට කියන්නේ නැහැ කියලා අන්න ඔතනකොට ඕක දකිනකොටයි අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ. ඕක දකිනකොට අර භවආශ්‍රයත් නිරුද්ධ වෙනවා, අවිද්‍යාශ්‍රයත් නිරුද්ධ වෙනවා, දිත්තාශ්‍රය ඔක්කොම දේවල් නිරුද්ධ වෙනවා. ලෝභයත් නිරුද්ධ වෙනවා, ද්වේෂයත් නිරුද්ධ වෙනවා, මෝහයත් නිරුද්ධ වෙනවා. මේක අපම නිරුද්ධ වෙනවා.
මේ මෙතනයි තියෙන්නේ ඔය නිරුද්ධ කිරීමේ අවිද්‍යාව නිරුද්ධ කිරීමේ රහස තියෙන්නේ උතන. ඕක නිරුද්ධ කරා නම් ඔක්කොම ධර්මතාවය යම් හරි. නැවත නැවත භවයේ ඉදීම සිදු වෙන්නේ මේ විදිහට, ඉදීම නතර වෙන්නේ මේ විදිහට ආදී කරුණු නොදන්නාකම පවා මෙතෙන්දී තමන්ට තේරෙනවා. එතකොට තමන්ට තේරෙනවා මේ ජාතිය ශ්‍රේ වෙන්නේ මේ විදිහට නේද? කීනා ජාති විසනම් බ්‍රහ්මචර්යයන් කතං කරන්නේ නාපරං ඉච්ඡාත්‍යාති ආදී වශයෙන් මේ කරුණු තමාගේ හිතට අවබෝධ වෙනවා. මගේ ජාතිය ශ්‍රේ වුණා කළ යුතු දේ කළා. මේන් පස්සේ මොකක්වත් මට තරන්න දෙයක් නැහැ නේද කියලා සත්‍යස් අවබෝධය තියෙනවා. මේ අවබෝධය තුළින් තමයි අවිද්‍යාව ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් සිදුවන්නේ කොහොමද? එතකොට මේක නිසා මේ අස්මිමානයේ නිසාම තමයි හැම අවිද්‍යාවේ කොටසක්ම ක්‍රියාත්මක වන්නේ කියන කවුරු මේ ඇයි තේරුම් ගත යුතු කාරණාව. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම එතන තමයි බඩද තියෙන්නේ. ඒ මරද හදා ගන්නා තෙක්ම කෙනෙකුගේ සිටතල අවිද්‍යාව තියෙනවා. මේවා අවබෝධ කර ගන්නට මේ පොත්පත් වලින් කියවලා තේරුම් ගන්නට පුළුවන්කම තිබූ පමණින් අවිද්‍යාව නිරුද්ධ කරන්න බෑ. ප්‍රායෝගික වශයෙන්ම භාවනාවෙන්ම අද්දකින් තුලින්මයි අවිද්‍යාව නිරුද්ධ කළ යුතු වන්නේ. මම කියන්නේ ඒකයි භාවනාවෙන් ලැබෙන අත්දැකීමකින් තොරව මේ අවිද්‍යාව නිරුද්ධ කරන්න කොහෙත්ම කෙනෙකුට හැකියාවක් නැහැ. එතකොට අවිද්‍යාව නිසා මේ තමන් උපාදාන කරනවා, අල්ලගන්න. භෝධේවල් අල්ලගන්නවා, තමන්ගේ ඇඟ අල්ලගන්නවා, සිත අල්ලගන්නවා. ඒ අල්ලා ගැනීම කරන්නේ උපාදාන කරන්නේ එක්ක තණ්හාවෙන්, නැත්තම් දිට්ඨියෙන්, නැත්තම් මාන. නැත්තම් බාහිර අය, පණ ඇති අය. සත්‍යෝ හරි මිනිස්යෝ හරි දෙවියෝ හරි කවුරු හරි ලෝකයේ ඉන්න සත්‍යය තියන අය මේ අය අල්ලගන්නේ. බාහිර කාම ලෝකේ අල්ලගන්නවා, රූප ලෝකේ අල්ලගන්නවා, අරූප ලෝකේ අල්ලගන්නවා. අජ්ජත්තික භාග වශයෙන් යෝකේ ලංකා සංස්කාර ධර්ම දෙනවා නම් මේ සෑම සංස්කාර ධර්මයක්ම සිතින් අල්ලගන්නවා. මේකට කියන්නේ උපාදාන. මේ උපාදාන ඔක්කොම ඇතිවන්නේ අවිද්‍යාව නිසා. එතන අවිද්‍යාව උපාදාන තුළින් සිදු වෙනවා කියන්නේ උපාදානය කියන්නේ නාම ධර්මයක්. උපාදානයේ බඳුන් වෙලා යමක් අල්ලා ගන්නවා නම් එතන තියෙන්නේ නාම ධර්ම. අපේ තෝ මනුස්ස මිනිහෙක් ගෑණියක් අල්ලා ගන්නවා සිතින් කියලා. මේ ලස්සනයි හොඳයි බබා ගන්න උපීදාකාරයෙන් අල්ලා නැත්නම් තමන් ගෙයක් අල්ලා ගන්නවා කියන්නේ අජීවී කපේක තියෙන එකක් වඩා යෝග්‍යයි කියලා හිතන්නේ. ගෙයක් අල්ලා ගන්න මේ මගේ ගේ මගේ කාර්යය. මේ අල්ලා ගැනීම කියන එක අර කාර්කේවත් දේවත් කොහෙවත් තියෙන ගැහණිය පිළි මිනිහෙකු ගාව තියෙන එකක් නෙවෙයි තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්මයක් විතරයි. ඒ නාම ධර්මයේ ඇති වෙච්ච ගමන් නැති වෙලා කියලා. එතකොට ඒ අල්ලා ගන්න බාහිර වස්තුවක් නැහැ. නාම ධර්මයක් ක්‍රියාත්මක වීම විතරයි තියෙන්නේ. අල්ලා ගන්නවා කියන්නේ නාම ධර්ම ටිකක් ඇති වෙන නිසා. එතකොට අල්ලා ගන්නට තියෙන පජීවිහරි මොන වස්තුවක් වුණත් ඒ අල්ලා ගන්නවා කියන්නේ නාම ධර්මයක් ඇති වුණා ඒ ස්නේම පැවතුන ඒ ස්නේම නැති එක. අල්ලා ගන්නවා කියන්නේ ඒ නාම ධර්මයක් ඇති වුණා පැවතුන නැති වෙනවා. මේකට මට හොඳට තේරිච්ච උපමාවක් කියන වීගෙන් හමන සලඟක් දැත බදලා යම් කෙනෙක් අල්ලන්නට උත්සාහ කරනවා. ඔහුට අල්ලන්නට හැකියකමකුත් නැහැ, අල්ලන්නට දෙයක්වත් නැහැ. හේතුව අත් දෙක බෙද දිගියට දිගහැරලා අල්ලන්න හදනකොටම ඒ අල්ල අත් දෙක සමීපයේ තිබුණ සුළඟ පාස්තල හොඟක් ඈතට ගිහිල්ලා. ඒක නිසා අල්ලන්නට දෙයක්වත් නැහැ, අල්ලන්නට හැකියකමකුත් නැහැ. මේ උපාදානයේ ස්වરૂපය ඒකයි. දැන් මේ කාම උපාදාන, ditto උපාදාන, අත්තබ්බ උපාදාන, සීලබ්බත පරමාංශ උපාදාන ආදී විවිධාකාරයේ මේ උපාදාන බෙදලා 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 වෙන් කරලා දක්වලා තියෙන කාවර උපාදානයක් තිබුණත් මෙතන ක්‍රියාත්මක වන නාම ධර්මයන් විශ්වූපය නොකයි. ඒ தත්ත්වය හරියට නොදත්කම තියෙන්නේ අවිද්‍යාවයි. මේ උපාදානයේ සිද්දතර ක්‍රියාත්මක වන නිසාම ලෝක සත්‍ය සෑම දෙයක්ම උපාදානක බුදුහාමුදුරුවෝ උපාදාන කරන පුළුවන්, ධර්මයක් උපාදාන කරන පුළුවන්, සංඝයා උපාදාන, නිවන උනත් උපාදාන කරනවා. මේක හොඳ දෙයක්, උසස් දෙයක් නේ. අපෝ ලෝකේ තියෙන උත්තමම දේය ධර්මයේ උනත් ගන්නට පුළුවන්. රාහතෝ කෙනෙක් නම් ওই කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. තුත්තුකටත් ඔක්කොම සිතින් අත්හැරලා. එතකොට ඒක නිසා මේ උපාදානයේ යම් තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ අංකිසක් නිසා නෙවෙයි, අවිද්‍යාව නිසා. ඉතින් මේ කතාව මේ විදිහට කියාගෙන කියාගෙන යනවා නම් මේ ඇයට මේ කතාවේ නිමක් නොමන කතාවක් කියන එක අවබෝධය ඉන්නවා. අපි තණ්හාව ඇති වෙන්නේ අවිජ්ජාව නිසාද? කාමාශ්‍රය, භවශ්‍රය, දිත්තාශ්‍රය, අවිජ්ජාශ්‍රය ඇති වෙන්නේ කියනවා. උපාදාන ඇති වෙන්නේ මේක නිසායි කිව්වා. පංචස්කන්ධ ධර්මයන් නැති වේ. පංචයේ නියම තත්ත්වය දන්නේ නැත්ේ අවිජ්ජාව නිසායි කිව්වා. කුසල් රැස් කරන්නේ ඒකත් අවිජ්ජාව නිසා. ඉතින් මෙහෙම කියාගෙන යනකොට මේකේ කෙලවරක් නැහැ. මොකද හේතුව හැම දෙයක්ම ඇතිවීමේ මූලික කාරණාවට බැසගෙන බැසගෙන යනකොට උපාදානයේදී ඊට පස්සේ තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා අපි ඊට පස්සේ දෙන වේදනාව, වේදනාවල් වෙනවා. වේදනාව ගත්තට පස්සේ අපි ආයතන ගන්නවා. චක්ඛායතන, සෝතායතන ගන්න. මේවල් වෙනවා. ඒ ගාන ආයතන කියනවා හේවල් ලන්නේ තුන්නේ අවිද්‍යාවයි. ඒ ගාන ආයතන ආදී ඇති වෙන්නේ නාම රූප නිසා කියනවා. නාම රූප ලන්නේ තේ උපන අවිද්‍යාවයි. නාම රූප ඇති වෙන්නේ ප්‍රතිසන්දි විඥාණය නිසායි කියලා කියනවා. ඒ ප්‍රතිසන්දි විඥාන සංඛ්‍යාත නැවැත්නවද බහිරදීම ඒකල්ලන්නේ තව අවිද්‍යාව. මේ විදිහට මේක කොච්චර ගියත් කැරකි කැරකි යන උත්තේක ගමන් කරනවා. ඒ කියන්නේ කෙලවරක් ගන්නට බැරි තරමට අවිද්‍යාව තුළ නොයේක් දේවල් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ලෝක සත්‍ය සෑම විටම අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ. අවිද්‍යාව නිරුතෝ ලෝකෝ කියලා බුදුහමෝ ඒකයි කියලා කිය ප්‍රකාශ කරන්නේ. මේ අවිද්‍යාව තේරුම් ගන්නට හැකිකම බොහෝ සත්‍යන්නට නැහැ. එකයි යන්තම් මකන්ත මේ අවිද්‍යාව කියලා මෝඩකම කියලා නොදත්කම කියලා තේරුම්ගත් පමණින් තමන් අවිද්‍යාව කියන්නේ කොමද්ද කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන නැහැ. තමන් අවබෝධ කරගන්න ඕනේ තමන්ගේ සිත තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව. ඒක නිසා මෙහිදී අවිද්‍යාව සිත ආශ්‍රයෙන් වශයෙන් ක්‍රියාත්මක කරන අවස්ථාව ගැන මම කතා කරන්න යන්නේ. මෙයාට මෙයාට කිව්වට කොහෙත්ම ඒව තේරුම් ගන්න තියා මේ කියන්නේ මොකද්ද කියලා හිතා ගන්නටවත් බැරි නිසා. එනේ අවිද්‍යාව ඉතාම සියුම් වශයෙන් ක්‍රියාත්මක වන තැනක් තියෙනවා. මේකට උපමාවක් කියන්නම්. එතකොට මේ ඇයිද මහා විශාල ගහක් තියෙනවා කියලා හිතන්න. මහා රූක්ෂ විශාල ගහක්. මේ ගහ තනිකරම අවිද්‍යාව කියලා ගත්තොත් මේ ආතු කපලා දාන අවිද්‍යාව, කොටස් මල් ගෙඩි කපලා දාන, කොළ ටික කපලා දාන, පොඩි පොඩි ඔන්න පිට පොත්ත කපලා දාන, එහෙම එලේ කොටස කපලා දාන, අරටෝ දා මුලින්ම කපලා දාන. මේ කපලා දාලා මේකේ මුල් තියෙනවා කියලා මුල් එක එකක් කලව දාන. අන්තිමට මුදුන් මුලේ යටටම ගිහිල්ලා පොළවේ අන්තිම තැනට තියෙන අවිද්‍යාව කියනවානේ. අන්න ඒ වාගේ අවිද්‍යාවේ ඉතාම සියුම් තැන් තියෙනවා. ඒ වාගේ ඒ සියුම් තැන් ගලවන්නට ඒ ගැන කතා කරන්නට කිව්වොත් එහෙම මේ ඇයි ටික තේරුම් ගන්නට කොහෙත් හැකියාවක් නැහැ. මොකද ප්‍රායෝගික අත්දැකීමක් නැති වෙනකොට ඒක කිව්වට තේරෙන්නේ නැහැ. එතකොට මේ පැත්තට අපි අද කියන්නේ මේ ඕරාන්ත වශයෙන් අවිද්‍යාව කියන්නේ කුමක්ද කියන කාරණාව සහ අවිද්‍යාව ඇතිවන ආකාරයයි අපි ප්‍රධාන වශයෙන් කියන්නට අදහස් කරේ. එතකොට මේ දක්වා කිව්වේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍යෙ නොදැක්කම නැත්නම් පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය නොදැක්කම අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්මයන් නොදැක්කම ආදී විවිධ කරුණු. එතකොට අවිද්‍යාව ඇතිවීමේ ප්‍රධාන හේතු වශයෙන් ආශ්‍රව සමුදය කියලා බුදුහාමුදුර දැක්වයි. ඊටත් අමතරව ප්‍රායෝගික වශයෙන් අස්මිමානේ සහ අවිද්‍යාව ඇතිවෙනවා කියන කාරණාව තියෙනවා. එමේ අවිද්‍යාව නිසා කොහොමද මේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව ඊළඟට තියෙනවා. අවිද්‍යාව නිසා කොහොමද මේ පින් කැස් කරන්නේ? ඒ කියන්නේ පින් කැස් කරන විට නැත්නම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔය කරුණ තේරුම් ගන්න. ඒදී මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම දකින්න නැති ආකාරය, මේක දුක්ඛ සමුදය වශයෙන් දකින්න නැති ආකාරය ආදී කරුණු තේරුම් ගන්න. ඒ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස් කරලා නැවත නැවත උපදිනවා. ඒ ඉදීමට හේතු වෙන උපාදානාදී ධර්ම, කර්මාදී ධර්ම මේවා ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසා කියන කාරණාව පෙන්වන්නයි අපි අර උපාදාන ගැන කතා කළේ. ඊට අමතරව අපි දෙන්නු කළා අවිද්‍යාව තුළින් මේ විවිධ සමාගයේ සිත තුළ පහළ වෙන නාම ධර්ම ඇති ඇති සංසාර ගමන, සංස්කාර ධර්ම ඇති ඇති සංස්කාර ගමන, දිග්ගැසි දිග්ගැසි යන ආකාර. මේ අවිද්‍යාව නිරුද්ධ කිරීමට නම් සෝවන් ආදී මාර්ගඵල එක එක සත්‍ය වශයෙන් අත්දකින විට ඊ මාර්ගයේ සුදුසු සුදු පරිදි අධ්‍යාවේ සුදුසු කොටස් නැති වෙන රහස් වෙනකොට තමයි අවිද්‍යාව සම්පූර්ණ සෙවෙන්නේ. මේ විදිහට තමයි අපි මේ කියන ලද කරුණවල කෙටි සාරාංශය ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ අනුව මේයට පුළුවන් නම් මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න බලන්න. අවබෝධ කරගෙන මේ අවිද්‍යාව තුරන් කිරීම සඳහා පුළුවන් තරම් දුරට විදර්ශනා ඇසකින් පංචස්කන්ධ ලෝකයේ දෙස බලන්න, විදර්ශනා භාවනා කරන්න. එක පාඨ අවිද්‍යාව යර ගහේ තියෙන ජට්ටම මුලේ මුදුන් මුලේ අඩියම කෙනෙකුට ගලවන්නට බෑ. ඒක කරන්නට හිතන්නට බෑ. ඒක ඉස්සෙල්ලා ගහ බිම දාන්නට වෙනවා. ඒ ගහේ අතුපතුරු ආදී කපල ධම්මත් වඩා පහසුයි. ඒ විදිහටයි අවිද්‍යාව එකකින් එක නිසා තමයි සෝවාංශක ධාරම් යනාගාමී ආදී මාර්ගඵල තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉන්ද්‍රිය සංවරය ඇති කරන, සතිය ඇති කරන, එදිනෙදා ජීවිතයේ සමාගයේ අවිද්‍යාව මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ අවිද්‍යාව නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන්නේ දෙන්නේ හොඳ නැහැ. මමත් ප්‍රඥාව ටිකක් ටිකක් හරි ඇති කරගන්න ඕනේ කියන අවබෝධයෙන් යුතුව පුළුවන් තරම් දුරට අඩුම වශයෙන් අකුසල වලින්වත් ඈත් වෙන්න බලන්න. අකුසල විතක් වලින්, අකුසල සංකල්පන වලින් පුළුවන් තරම් දුරට විද පංච චතුරස්කන්ධයේ නියම තත්ත්වය මේ ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කරුණු තුන අවබෝධ කරගන්න උවත් බලන්න මේ විදිහට කටයුතු කිරීම තුළින් විදර්ශනා භාවනා කරන විට ඉහළ ඉහළ මාර්ගඵල ලැබෙන විට මේ මාර්ගයේ සුදුසු සුදුසු පරිදී අවිද්‍යාව නිරුද්ධ වේවි අස්මිමානී කවදා හරි මෙයට නිරුද්ධ කරන්න පුළුවන් වෙච්ච දවසක් තියෙනවා නම් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ගහේ මුදුන් මුලේ අන්තිම අඩිය ගලවන්නාසේ ගලවා දමන්නට පුළුවන්කම ලැබේවි. මේ අවිද්‍යාව කියන්නේ මහා පරම හතුරෙක් නැත්නම් මහා බඩකෙක් නැත්නම් පරමාණු බෝම්බයක් වගේ බරපතල වශයෙන් තියෙන දෙයක් නෙවෙයි, ඉතාම මිහිරි වශයෙන් ලෝක සත්‍ය සම්සන පිනවන දෙයක්. ඒ කියන්නේ අවිද්‍යාව තරම් ලෝක සත්‍ය පිනවන නලවන සම්සන දෙයක් මෙහි නෑ. ඒක නිසාමයි අවිද්‍යාව තේරුම් ගන්නට මේ ලෝක සත්‍යයට හැකියකම නැතිලා තියෙන්නේ. අවිද්‍යාවෙන් සතුට කරවනවා, අවිද්‍යාව නිසා පිනවනවා, අවිද්‍යාව නිසා තෘප්තිමත් කරවනවා. ඉතින් මේ අවිද්‍යාවේ ස්වરૂපය ඒකයි. මේ සාමාන්‍ය බෞද්ධ හිතන්නේ අවිද්‍යාව කියන්නේ මහා කුටියක් වගේ භයානක දෙයක් කියලා. එහෙම නෙවෙයි, ඇත්ත වශයෙන්ම අවිද්‍යාව තාම ශාන්ත ප්‍රණීත දෙයක්. අර ඉතාම සියුම් අවස්ථාව ඉතාමත්ම ශාන්ත ප්‍රණීත අවස්ථාවක් අවිද්‍යාව. එතකොට ඒක නිසා ඒ කර්මන් තේරුම් ගන්න මේ විදිහට කටයුතු කිරීම තුළින් මේයටත් මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම තුළින් අවිද්‍යා නිරෝධය අධ්‍යක්ීම තුළින් මේ සියලුම සංස්කාර ධර්මයන් නිරුද්ධ කළා මේ සංසාර ගම සම්පූර්ණයෙන්ම කිරීමට වාසනාව ශක්ති උදා වේවා කියලා අපි ආශිර්වාද කරමින් මේ දේශනාව දැන් ඉදීම කරන්න. හොඳ දෙවියන් දෙවියන් ආකාශතා කියන පාඩ කියන ආකාශතා දුම්මට්ටා දේවානාගා මහින්දිකා පින්නන්තන් මොදිස්සා කියන ලක්ෂණ සාසනන් ආකාශතා දුම්මට්ටා දේවානාගා මහින්දිකා පින්නන්තන් මොදිස්සා කියන ලක්ෂණ දේශනන් ආකාශතා දුම්මට්ටා දේවානාගා මහින්දිකා පින්නන්තන් මොදිස්සා කියන ලක්ෂණ තුම් බලන්ති පාසනිකානි මින පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවන් නෝතු සබ්බ දුක්ඛා සමුච්ඡතු මේ සේලෝම් කුසල සත්‍යෙන් මියගේ මිලෝ හත්සල් සේවා පරිලෝය හත්සල් සේවා අවසාන වශයෙන් නිවන සැසීම ධම්මේ කුසල හේතු උපනිශ්‍රේ වේවා.